කරු මහාන් පීද සිල්වා මැතිතුමා ඔබතුමාට විනාඩි 19ක කාලයක් තියෙනවා.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමනි. දැන් අපි සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු හීනෙන් බයලා වගේ කෑ ගහනවා. අපි ඒවට උත්තර දෙන්න සූදානම නැහැ. නමුත් මම එක කාරණයක් කියන්න ඕනේ. කතාවක් තියෙනවා මිනිස්සුන්ට කතා කරන්න පන්ති පවත්වන්න බෑ. නමුත් මිනිස්සුගේ කතාවෙන් එයාගේ පන්තිය පිළිබඳව දැනීමක් ගන්න පුළුවන් කියලා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, දැන් අද ගරු මුදල්ලමතුමා රේගු ආඥා පනත, ඒ වගේම නිෂ්පාදන බදු විශේෂ විධි විධාන පනත, මුදල් පනත හා සුරාබදු ආඥා පනතට ඒ පනත්වලට අදාළ නියෝග හා නියමයන් කිහිපයක් ගැසට් පත්‍ර ගන්නාව පළ කළා. ඒ ගැසට් පත්‍රවලට මේ ගරු සභාවේ අනුමැතිය ලබා ගන්න අවස්ථාවේ අපිට අර අදහස් ප්‍රකාශ කරන්න ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මම විශ්වාස කරනවා ගරු මුදල් අමාත්‍යතුමා අද වෙනුවෙන් අද මේ ගැසට් පත්‍ර මේ ගරු සභාවට ඉදිරිපත් කරපු රාජ්‍ය අමාත්‍යතුමා කිව්ව ආකාරයට අපේ රටේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය තව ශක්තිමත් කිරීමේ අදහසින් තමයි මේ අනපනත්තික ගේන්. නමුත් මේ තියෙන වෙලාව අනුව අපිට මේ ගැසට් පත්‍ර සියල්ල ගැනම කතා කරන්න බැරුණත් ගරු මුලාසනට මන්ත්‍රීතුමනි, මම ගැසට් පත්‍ර ගන්න කීපයක් පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති. ඉස්සලා මම කැමති කියන්නට 2023-04-28 නිකුත් කරලා තියෙන අංක 23-29-46 ගැසට් පත්‍රේ. මේ ගැසට් පත්‍රය සඳහන් වෙන්නේ ගරු සභාපතිතුමනි, අපි දන්නවා විදේශගත ශ්‍රමිකයින්ට
ඕඩර් ප්ලීස් මූලාසනය සඳහා නමක් යෝජනා කරන්න.
ආණ්ඩුව මන්ත්‍රීතුමනි, නව මූලාසන ආණ්ඩුව මන්ත්‍රීවරයා ලෙස ජගත් සමරික්‍ර මන්ත්‍රීතුමා
යෝජනාව ස්ථිර කරන්න.
මම ඒ යෝජනාව ස්ථිර කරන්න.
මූලාසනය සඳහා ජගත් සමරික්‍ර මන්ත්‍රීතුමා පැමිණෙනවා.
ස්තුතියි මන්ත්‍රීතුමනි. මම කියාගෙන ගියේ 2022-08-08 අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා. ඒ වෙනකොටත් රැකියාව සඳහා විදේශගත වෙලා ඉන්න විගමනික ශ්‍රමිකයින්ට අතිරේක තීරෝදුසහනක් ලබා දෙන්න. දැන් ඒ අනුව කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශය චක්‍රලයාගෙන් නිකුත් කරනවා 2023-05-01 සිට ක්‍රියාත්මක වෙන්න. එතකොට ඒ සඳහන් කරුණුකාරණ ක්‍රියාත්මක තත්ත්වයට පත් කරගන්න තමයි මේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ. එතකොට මේකේ කාණ්ඩ ගණනාවක් යටතේ මේ අතිරේක බදුසහන ලබා දෙනවා ගරු සභාපතිතුමනි. සිල්ව ඒ වගේම සිල්ව ප්ලස්, ගෝල්ඩ්, ගෝල්ඩ් ප්ලස් සහ ප්ලැටිනම් කියන කාණ්ඩ පහ යටතේ. මෙන්න එතකොට මේ ප්‍රේෂණය කරන මුදල් ප්‍රමාණය, කියන්නේ අවම ඩොලර් ප්‍රමාණය ඩොලර් 2400ක් සහ 4799ක් නම් ඒ අයට දැනට ලැබෙන බදුසහන්ට වඩා අතිරේකව ඇමරිකන් ඩොලර් 600ක් ලැබෙනවා. ඊළඟට ඇමරිකන් ඩොලර් 4800ක් සහ 7199ක් අතර ප්‍රමාණයක් ප්‍රේෂණය කරනවා නම් දැනට ලැබෙන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයට වඩා තව 960ක් ලැබෙනවා. ඊළඟට ඩොලර් 7200ක් සහ 11900ක් අතර ප්‍රමාණයක් මේ රට ප්‍රේෂණය කරනවා නම් දැනට ලැබෙන ප්‍රමාණයට අමතරව 1440ක් ලැබෙනවා. ඊළඟ ඩොලර් 12000ක් සහ 23999ක් නම් ඩොලර් 2400ක් ලැබෙනවා. ඊළඟට ඩොලර් 24000ක් සහ ඊට වඩා වැඩි නම් ඩොලර් 4800ක් හැටියට අතිරේක තීරුබදුසහනක් ලැබෙනවා. එතකොට ගරු සභාපතිතුමනි, දැන් මේ අතිරේක තීරුබදුසහනේ 2022 මැයි මාසේ පළවෙනිදා ඉඳලා නීත්‍යානුකූලව අදාළ අපේ රටේ බැංකු හරහා එවපු අයට විතරයි මේ ලැබෙන්නේ. දැන් අපි දන්නවා ගරු සභාපතිතුමනි, පහුගිය කාලේ අපේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණා. අපිට විදේශ ශ්‍රමිකව අපිට මුදල් ලැබුවේ නැහැ. සමාරකලට අපේ සමාරක් උදවිය විවිධ දේශපාලන මතයන් ඔළුව තියාගෙන අපේ පිරරට ඉන්න මිනිස්සුන්ට කිව්වා මේ රටට මුදල් ලෙවන්න එපා මොකද මේ රටේ ඉන්න රාජ්‍ය නායකව මේවා හොරාගනවයි. ඉතින් විශාල විශාල මට ව්‍යාපාරයක් කරන්න ගියා මට ප්‍රචාරයක් කරන් ගියා මේ රටට මුදල් ගෙන එක නවත්තන්න. සමහර කුදවිය මුදල් ලෙව්වේ හවාලා උන්ඩියල් ක්‍රමයට. එතකොට ඒ මුදල් අපේ රටේ ජාතික ආර්ථිකයට එකතු වුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා කර සභාපතිතුමනි මේ මුදල නීත්‍යානුකූල මේ රටට ගෙන්නලා මේ රටේ ජාතික ආර්ථිකයට ඒ මුදල් සම්බන්ධ කරලා මේ රටේ දුක් විඳින දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යථා තත්ත්වයට ගේන්න. ඉතින් ඒ අනුව තමයි අපි රජයක් හැටියට මේ වැඩ කටයුත්ත කරේ කියන කාරණ අපි කියන්න ඕන. දැන් ඊට අමතරව අපි ගරු සභාපතිතුමනි විදේශ ශ්‍රමිකයින්ට අපි උදව් කරා එයාට නිවාස ණය ලබා ගන්න අපි උදව් කරා. ඒ වගේම තීරුබදු සහිත විද්‍යුත් වාහන ගෙන්නන්න අපි උදව් කරා. දැන් අද තව ගැසට් පත්‍රයක් මේ ගරු සභාවේ ඉදිරිපත් කරලා තියෙනවා. අංක 23න් 34 24 ගැසට් පත්‍රය. දැන් අද මේ ගැසට් පත්‍රයෙන් කර්මාන්ත අමාත්‍යාංශය ඉල්ලලා තියෙනවා ගරු සභාපතිතුමනි. කම්කරුවා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වෙනකොටත් විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්නන්න දීපු කාලය තව දික් කරන්න කිව්වා. ඊට අද ජනාධිපතිවරයා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට කැබිනට් මණ්ඩලත් එක කරගෙන ඒ විද්‍යුත් වාහන ගෙන්වීමේදී ගෙන්නකොට ඒ ලබා දීලා තිබිච්ච සහන කාලය දීර්ඝ කරලා තියෙනවා. ඉතින් අපි අහන්න කැමතියි මේ විපක්ෂයෙන් දැන් මේ වගේ සහන මේ රටේ මිනිස්සුන්ට ලබා දෙන එක වැරදිද? දැන් අපි දැක්ක අද මේ කතා කරපු මේ විපක්ෂ කතා කරපු ගොඩක් දෙනෙක් අද මේ ඉදිරිපත් කරපු මේ අද මේ ගරු සභාවේ විවාදයට ලක් වෙලා තිබිච්ච කාරණා පිළිබඳව නෙවෙයි කතා කරේ. උසස් අධ්‍යාපනය ගැන කතා කරා. අද ඒක ඒ උසස් අධ්‍යාපනය ගැන කතා කරන්න ඕනේ. බුද්ධි ගන්න ගැන කතා කරා. ඉතින් නමුත් මේවා ගැන කවුරුත් කතා කරේ නැහැ ගරු සභාපතිතුමනි. ඉතින් ඒක නිසා අපි අහන්න කැමති මේ විපක්ෂයෙන් තමුන්නාසලා අකමැතිද මේ කාරණා කරනවට? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා අද අපි රජයක් හැටියට ගරු සභාපතිතුමනි විවිධ ප්‍රශ්න මත දෙවුනත් අපි නැවත මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව ආරම්භ කළා කියලා. ඊළඟට මම කැමති ඔබතුමාගේ අවධානයට යොමු කරන්න දැන් සුරාබදු ආඥා පනතේ යටතේ ගැසට් පත්‍ර දෙකක් අද මේ ගරු සභාවේ අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි ගරු සභාපතිතුමනි 2023 6 16 දින ඇති 23 36 ඇලිරක් 75 දන්න ගැසට් පත්‍රය සහ 2023 6 30 නිකුත් කළා තියෙන 23 38 57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය. එතකොට ගරු සභාපතිතුමනි මොකද්ද මේ 2023 6 16 නිකුත් 30 සහ 23 36 ගැසට් පත්‍රය? දැන් අපේ රටට ගෙන්නන හැම මධ්‍ය සාරයක්ම අපි පානීය කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි මේ පානීය නොවන මධ්‍ය සාරයක් වෙච්ච අයිසෝප්‍රොපයිල් ළඟ තබා ගැනීම ලබා ගන්න හැකි ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. දැන් 2018 6 මාසේ 13 අංක 20.75 ඇලිරක් 23 ගැසට් පත්‍රයෙන් යම් කොන්දේසි ගණනාවක් මේ සඳහා දාලා තිබුණා. නමුත් කර්මාන්ත අමාත්‍යාංශ ඉල්ලීමක් තියෙනවා මේක ඉවත් කළා දෙන්න කියලා. අද ඒ අනුව මුදල් අමාත්‍යවරයා හැටියට අධිකරු ජනාධිපතිතුමා ඒ කාර්යය ඒ සීමාව වෙනස් කළා තියෙනවා. හැබැයි මම මේ ගරු සභාවේ මම දන්නා මෙතන මුදල් අමාත්‍යාංශ නිලධාරී ඉන්නවද කියලා මම අවධානය යොමු කරන්න කැමතියි ගරු සභාපතිතුමනි. දැන් මේ පානීය නොවන මද්දසාර මේ රටට ගෙන්නනකොට අපි ගණන් හදන්නේ කිලෝග්‍රෑම් වලින්. හැබැයි කිලෝග්‍රෑම් වලින් අපි ඒ පිරරටදී කිලෝග්‍රෑම් වලින් ගනලා බැලුවත් ගරු සභාපතිතුමනි දැන් අපි මේ රටේදී මේක ගණන් බලන්නේ කිලෝග්‍රෑම් වලින් නෙවෙයි. අපි මේක ගණන් බලන්නේ පරිමාමත පදන ලීටර් වලින්. එතකොට අපි දන්නවා සීත දේශගුණේ මේක උෂ්ණත්වයත් එක්ක පරිමාව වෙනස් වෙන ගරු සභාපතිතුමනි. එතකොට සීත රටකදී ගේන මේ ඇල්කොහොල් මද්‍යසාර ප්‍රමාණය දැන් මේ මේ රටට ආවට පස්සේ මේ පරිමාව මේ උස්සත්වෙත් එක්ක සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අන්නේ වෙනස් වීමත් එක්ක ඇති වෙන මේ පරිමාව වෙනස් වීමෙන් ඇති වෙන ඒ වැඩි වෙන වාසිය මේ සමහරක් වෙලාවට මේ ඇල්කොහොල් ගෙන්නන ආනයනකරුවෝ ඒකෙන් අයිතු අවාසියක් අයිතු ලාභයක් ගන්නවා කියන කාරණේ පිළිබඳ පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කියන්න ඕනේ මේ බදු පණවන වගේ මම හිතන්නේ මේ නීතියේ තියෙන හිල් ටික වහලා අපිට ලබා ගන්න පුළුවන් උපරිම ආදායම අපි ලබා ගැනීමේ කටයුත්ත කරන්න ඕනේ කියන කාරණේ අපි කියන්න ඕනේ. ඒ වගේම අනිත් ගැසත් පත්‍ර තමයි ගරු මුලාසන නුලගරු මන්ත්‍රීතුමනි 2023 අයිතිය ඉදිරිපත් කළා තියෙන 23-36 54 ගැසට් පත්‍ර මේක ඉතාම වැදගත්. දැන් මේ ගැසට් පත්‍රය අනුව අපේ රටේ සියලුම මත්පැන් වලට ඒ අය කරන සුරාබද්ද 120% වැඩි කරලා තියෙනවා. ඉතින් මම ඒ ගැන දිගට කතා කරන්න යන්නේ ඒ ගැන අපි කවුරුත් දන්නා තත්ත්වය මොකක්ද කියන කාරණේ. දැන් මේක කරලා තියෙන්නේ මේ රටේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අදහසින්. දැන් චෝදනාවක් තියලා IMF එකෙන් කියලා තියෙනවා මේ බදු වැඩි කරන්න කියලා. ඒකත් ඇත්තක් තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි තියෙන පස්සේ තමයි දැන් මේ අපි සුරාබද්ද වැඩි කරලා දුන්නට පාර්ලිමේන්තුව දැන් මෙතන මේ ඉන්න 225 අපි හැමෝගෙම බැනුම් ආනම්. මොකද මේ හැමෝම හිතන් ඉන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ 225 තමයි මේ රටේ සියලු දුක්ඛ දෝමනස් වලට වගියන්න ඕනේ කියලා. හැබැයි තියෙන ගැටලුව කරු සභාපතිතුමනි දැන් අපි පාර්ලිමේන්තුවෙන් මේ බදු වැඩි කරලා මේ බදු අය කරගන්න අවකාශය සලසා දුන්නත් දැන් මේ බදු අය කරගන්න ඉන්න නිලධාරි පැලැන්තිය මේ නිලධාරින් හරියට මේ කාර්යය කරන දෙයි කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමත් කෝප කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට අපි දන්නවා කෝප කමිටු සහ කෝප කමිටු ඉස්සරහට මේ නිලධාරින් ආම සමහරක් වෙලාවට මේ දෙන උත්තර ඉතාම වීරසහගතයි. දැන් අද ඉදිරිපත් කළා තියෙන මේ සුරාබදු ගැසට් එක අනුවත් සුරාබදු දෙපාර්තමේන්තුවට තමයි මූලික වගකීම පැවරෙන්නේ මේ බදු අය කරගන්න. එතකොට අපි දන්නව කර සභාපතිතුමනි දැන් අපේ රටේ රේගුව ඒ වගේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ වගේම සුරාබද්ද දෙපාර්තමේන්තුව මේ ආයතන තුන තමයි අපේ රටේ ආර්ථික අපේ රටේ ජාතික ආර්ථික ලොකුම පංගුවක් ලබා දෙන ආයතන තුන. හැබැයි අපිට තියෙන ගැටලුව මේ ආයතන වලින් නිසියාකාරව තමන් මේ ආයතන වලින් නිලධාරීන් තමන්ගේ වගකීම් යුතුකම් ඒ ආකාරයට ඉෂ්ට කරනවාද කියන පොද ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ධම්මම කියන්නම් කරු සභාපතිතුමනි දැන් සුරාබද්ද දෙපාර්තමේන්තුවට නිසියාකාරව තමන්ගේ බදු අය කර ගැනීමට අදාළ වන දත්ත පද්ධතියක් නැහැ. දැන් සමහරක් වෙලාවට අපේ දැන් පුරසිටියට ගියත් ගරු සභාපතිතුමනි දැන් ඒ පුරසිටියට තියෙන දත්ත පද්ධතියක් තමන් බඩුවක් විකනන් ඒ බඩුව විකුණනකොට අරේ තියෙන ස්ටෝරු එක පෙන්වන ගරු සභාපතිතු. නමුත් දැන් මේ අපේ රටේ තියෙන බොහොමයක් ආයතන වලට නිසි දත්ත පද්ධතියක් නැහැ. ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් සුරාබද්ද දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා. ඒ මාල කටයුතු කරන් ගිල්ල තියෙනවා. රේගු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරලා දත්ත පද්ධතියක් හදන්න රාසෙට් නමින් මේක RSCD රාසෙට් කියන පරිගණක පද්ධතිය හදන්න. හැබැයි ගරු සභාපතිතුමනි දැන් මේ සඳහා 2022 අවුරුද්දේදී රුපියල් මිලියන 100ක් වෙන් කරලා දීලා තියෙනවා. හැබැයි මේ අද වෙනකන් දැන් මේ 2023 අවුරුද්ද දැන් අවසාන වෙන කිට්ටුයි. හැබැයි දැන් අපිට දැනගන්න ලැබිලා තිබිච්ච ආකාරයෙන් දැන් අද වෙනකන් සුරාබද්ද දෙපාර්තමේන්තුව මේ රුපියල් මිලියන 100 නිසි ප්‍රයෝජනකට අරගෙන නැහැ. ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක් කරු සභාපතිතුමනි. දැන් මේක දැන් අපි මේ බදු ආදායම වැඩි කරලා දුන්නට මේ පාර්ලිමේන්තුව මේක හරියාකාරව ක්‍රියාත්මක කරගන්න සුරාබද්ද දෙපාර්තමේන්තුවට හොඳ දත්ත පද්ධතියක් තියෙන්න ඕනේ. ඒක නිසා මම මෙතන මුදල් රාජ්‍ය අමාත්‍යවරු දෙන්නම නැහැ මෙතන. මං දන්නා මෙතන මුදල් අමාත්‍ය ශිල්දාරි ඉන්නවද කියලා කරුණා කළා සුරාබද්ද දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන්න මේ දත්ත පද්ධතිය පුළුවන් තරම් ඉබට සකස් කරන්න. ඒක තමයි කරන්න ඕන කාරණා. එතකොට අනිත් කාරණේ තමයි ගරු සභාපතිතුමනි දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ සුරාබද්ද දෙපාර්තමේන්තුව තමන්ගේ තමන්ට ලබා ගන්න තියෙන දැන් මේ අලුතෙන් බදු ගහලා නෙවෙයි කරු සභාපතිතුමනි දැනට තමන්ගේ අපේක්ෂිත ආදායම තමන්ගේ අපේක්ෂිත ආදායම ලබා ගන්නවද කියලා උදාහරණයක් හැටියට දැන් 2018 අවුරුද්දේ සුරාපද්ද දෙපාර්තමේන්තුව තමන්ගේ ආදායම හැටියට ඇස්තිමේන්තු කරලා තියෙන රුපියල් බිලියන 115ක් හැබැයි ගරු සභාපතිතුමනි සත්‍ය වශයෙන් අය කරගෙන තියෙන්නේ රුපියල් බිලියන 113.8යි එතකොට ඒක යම් පරස්පරයක් තියෙනවා එතකොට 2019 අවුරුද්දේ ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 135ක් මෙයා ඇස්තිමේන්තු කරලා තියෙනවා හැබැයි සත්‍ය විදිහටම 2019 දී අය කරගෙන තියෙන්නේ රුපියල් බිලියන 115.3යි ඊළඟට 2020 දී රුපියල් බිලියන 130ක් ඇස්තිමේන්තු කළා රුපියල් බිලියන 120.9ක් පමණ අය කරන් තියෙනවා දැන් මම මේ කතා කරනකොට මේක සංඛ්‍යාත්මක පොඩි ගණන් විතර දැක්කට ගරුසාව මේ රුපියල් බිලියන් වලින් මේ කතා කරන්නේ එතකොට 2021 දී රුපියල් බිලියන 160ක් රුපියල් 160ක් ඇස්තිමේන්තු කළා අය කරගෙන තියෙන රුපියල් 138.7යි 2022 දැන් පහුගිය අවුරුද්දේ රුපියල් බිලියන 185ක් ඇස්තිමේන්තු කළා රුපියල් 165යි ගරු සභාපතිතුමනි අය කරගෙන තියෙන්නේ එතකොට මේක මේ බරපතල ප්‍රශ්නයක් ගරු සභාපතිතුමනි එතකොට ඇයි තමන් සත්‍ය වශයෙන් ඇස්තිමේන්තු කරව මුදල් අය කරගන්න බැරි වෙච්ච කාරණේ පිළිබඳව සුරාපද්ද දෙපාර්තමේන්තුව මේ රටේ ජනතාවට වග කියන්න ඕන මේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕන ඉතින් මේ රටේ ජනතාව බොහොමයක් හිතාගෙන ඉන්නේ මේ සියලු දුක්ඛ දෝමනස්වල මේ සියලු රසපතිම් වලට වග කියන්න ඕන මේ රටේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 25යි ඉතින් ඒක වැරදි අපි පැහැදිලිව කිය යුතු කාරණයක් තමයි ඉස්සෙල්ලා මේ විපක්ෂ මන්ත්‍රීවරු කිව්වාගේ මේ රටේ ඉන්න කරු සභාපතිතුමනි ඉතාම හොඳ නිලධාරීන් අතර ඉතාම දූෂිත නිලධාරීන් ගරු සභාපතිතුමා මම හිතන අපේ කතිකෝ ටිකක් අඩුයි මම හිතන්නේ ඩීබී හරත්තමතුමා කතා කරන්න ඉඳන් මට ඒකෙන් වෙලාවක් දෙන්න පුළුවන් පොඩි විනාඩි 5ක් විතර ඩීබී හරත්තමතුමාත් කතා කරන්න නැහැ කිව්වා මට විනාඩි 5ක් විතර එතකොට ගරු සභාපතිතුමා දැන් ඊට පස්සේ දැන් අපි දන්න කාරණයක් තමයි දැන් මේ 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 දැන් සුරාබදු ආදායම ශක්තිමත් කරන්න ඒ වගේම ව්‍යාජමත්පන් විකුණුන එක වළක්වන්න මේ වගේ අරමුණු කීපයක් ඇතුව සුරාබද්ද දෙපාර්තමේන්තුව ස්ටිකරයක් හඳුන්වලා දුන්නා. එතකොට මේ ස්ටිකරයත් එක්ක තව ඩිජිටල් කරලා ලොකු ව්‍යාපාරයක් කරගෙන ගියා. හැබැයි ගරු සභාපතිතුමනි මේ ස්ටිකරය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට මතකයි එදා මේ ගරු සභාවේදී මෙතන ගරු අධිකරණමත්තුමත් විශාල චෝදනාවක් එල්ල කරා මේ ස්ටිකරය ගහන්න දීපු එහෙම නැත්නම් ස්ටිකර මුද්‍රණය කරන්න දීපු ඉන්දියානු සමාගම පිළිබඳව ඉන්දියානු සමාග ඒ ඒ ඒ ඒ ටෙන්ඩරේ ලබා දීම පිළිබඳව මම ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීවරයෙකු වුණත් මම කියන්න ඕනේ යම් පැහැදිලි විනිවිදභාවයක් නැහැ කියන කාරණේ අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් ඒ නිසා ඒවා ඒ ඒ ඒවා ගරු සභාපතිතුමනි නිවැරදි වෙන්න ඕන. එතකොට මේකේ හොඳම කාරණේ තමයි ගරු සභාපති දැන් මේ ස්ටිකර එක අරගෙන මුද්‍රිත ස්ටිකර එකක් සුරාබද්ද දෙපාර්තමේන්තුව උගන රුපියල් 2කට අදාළ මේ ස්ථාගාරවලට. හැබැයි ඉන්දියානු සමාගමෙන් ගන්න රුපියල් 2.227ට. එතකොට එතන යම් පාඩුවක් වෙන මේ අපේ සුරාබද්ද දෙපාර්තමේන්තුවට. ඊළඟට ඩිජිටල් සලකුණ ගන්නේ 2.19කට. හැබැයි විකුණන්නේ රුපියල් 2කට. ඉතින් එතකොට ගරු සභාපතිතුමනි මේකෙන් වෙන පාඩුව මගහරවා ගන්න කිසිම වැඩපිළිවෙලක් අපේ සුරාබද්ද දෙපාර්තමේන්තුව අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි පැහැදිලිව කියන්නට ඕන කාරණේ තමයි මේ අලුතෙන් බදු අය කරන වගේම මේ තමන්ගේ අතින් වෙන නාස්ති එහෙම නැත්නම් තමන්ට નિયમિતව ඇති මුදල් අය කරගන්න තමන්ට අය කර ගැනීමට හැකි මුදල් නිසියාකාරයෙන් අය කරගන්න වැඩපිළිවෙලක් අපි කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේ අනිත් කාරණේ දැන් මේ රටේ ජනතාවට හොඳ සුරාපානය කරන දැන් මෙතන අපි දැක්ක අපේ විපක්ෂ මන්ත්‍රීවරු කසිප්පු ගැන කතා කරා අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතා කරා ඒක ඇත්ත. දැන් රටේ අරක්කු සීල් අරක්කු වල මිල වැඩි වෙනකොට මිනිස්සු වෙනත් දේවල් පාවිච්චි කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට පුළුවන් නම් කර සභාපතිතුමනි නියමිත ප්‍රමිතියට තව ටිකක් ගාන අඩු කළා හොඳ අරක් ටිකක් බොන්න දෙන්න මේක කවුරු විරුද්ධවද අද සමාජයේ මේක ප්‍රචලිත දෙයක් අපිට 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 පුළුවන් නම් ඒක කරන්න ඒක මේ රටේ සෞඛ්‍ය සෞඛ්‍යට හොඳ කාරණයක් දැන් අපි දන්න සමහරක් වෙලාවට අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්සර අපි විශාල මුදලක් වෙන් කරන්න ඕන හැබැයි මිනිස්සුන්ට හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරොත් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන මුදල් ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන් ඉතින් එතකොට දැන් අපේ සුරාබද්ද දෙපාර්තමේන්තුව රසායනාගාර ස්ථාපිත කරන්න සැලසුම් කරලා තිබුණත් තාමත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැති ඒ නිසා මම ඔබතුමාට කියන්න ඕනේ මෙන්න මේ මේ කාරණා පිළිබඳව අපි මුදල් අමාත්‍යාංශයේ අවධානයට අපි යොමු කරමු එතකොට මම ඊට අමතරව මම කියන්න ඕනේ ගරු සභාවේ මීට අමතරව දැන් අද කතා කරපු අපේ විපක්ෂ නායකතුමා අපේ බොහෝ මන්ත්‍රීවරු කතා කරපු කාරණයක් තමයි දැන් මේ මේ රටේ බුද්ධිගල්ණයක් ඇති කරලා අද මේ රට බුද්ධිමතුන්ට එපා කරලා තියෙනවායි. හැබැයි අපිත් ඒ කතාවු සමහර වෛද්‍යවරු කියන කාරණයක් තමයි ඒ අය මේ වෛද්‍යවරුන්ගේ ගරු සභාපති 100ට 100ක් මේකට එකඟ නැහැ. ඒ අය කියන කාරණයක් තමයි දැන් මේ රටේ සාමාන්‍ය මිනිස්සුගේ බදු මුදලින් වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නේ මේ රටේ දොස්තරු හදන්න. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා තමයි මේ රටේ ජනතාවගේ බදු මුදල් වැඩියෙන් ඇති කරන්න වියදම් කරන්න. එතකොට දැන් මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වෙච්ච වෙලාවක මේ රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපන ලබාපු වෛද්‍යවරු මේ රට හැරලා යනවනම් අත්‍තර මේක ප්‍රශ්නයක් තියෙනවා. අපි මම පෞද්ගලිකව පිළිගන්නවා මේ උපයන විට අය කරන බද්ද වැඩි. හැබැයි අපි අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි බදු අඩු කරා. එතකොට බදු අඩු කරාමත් අපේ විපක්ෂ බයිනවා මේක බද්ද අඩු කරයි කියලා. දැන් බද්ද යම් ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. එතකොට මේ බද්ද වැඩි කරාමත් බනිනවා. ඉතින් මොකද්ද අපේ විපක්ෂයට මේ රටේ ආර්ථිකය හසුරවන්න තියෙන නිශ්චිත වැඩපිළිවෙල? එහෙම නැතුව අර පැත්ත මයික් එක ඉස්සරහ ඉඳගෙන මයික් එකට කතා කළා ආණ්ඩුවට බනින එක ජනාධිපතිවරට බනින එක නෙවෙයි. මම හිතන අද අපි කළ යුතු වන්නේ අපි ගරු සභාපතිතුමනි නෑ මම හිතන ඔබ මම දැන් අවසන් කරන ගරු මන්තුමා මම කියන්නේ ගරු සභාපතිතුමා නෑ නෑ විපක්ෂයට බැන්නේ නෑ ඔබ මම බැන්නේ නෑ නෑ බැනීමක් නෙවෙයි බැනීමක් නෙවෙයි මම නෑ නෑ මම බැන්න නෙවෙයි ගරු මන්තුමා හරි හරි ඉතින් ඔබතුමා කතා කරනවා හරි කතා කරනකො මගේ වෙලාව
ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න
අපි කතා කරන්න හරි මම කියන්නේ නෑ මම කියන්නේ ගරු සභාපතිතුමා මම විපක්ෂයට දෝෂ ආරෝපණය කරේ නෑ නමුත් අපි දකින කාරණේ තමයි විපක්ෂ බදු අඩු කරාමත් බනිනවා බදු වැඩි කරාමත් බනිනවා මොකද්ද මෙයාගේ ආර්ථික වැඩපිළිවෙල කරුණාකරලා තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල මේ රටේ මිනිස්සුන්ට කියන්න ඉතින් ඒ නිසා මම මීට දිගට කතා කරන්න අදහස් කරන්නේ නෑ නමුත් අපි මම කියන්නේ ගරු සභාපතිතුමනි දැන් මම හිතන්නේ අපි දැන් අද දැන් මම හිතන්නේ අපි මේ නෑ ඔබතුමා අවසර ගන්න ඕන නෑ මට කතා කරන්න නෑ බැන්න නෙවෙයි ගරු මන්තුමා ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් නෑ නෑ සමා වෙන්න හරි 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 මට සමා වෙන්නකෝ හරි 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 මම කියන්නේ මම හිතන්නේ අපි ගරු සභාපතිතුමනි අපි මේ දෙපැත්තට දුම් පැත්තට බෙදලා අපි අනකොටා ගන්න එක නෙවෙයි කළ යුතු වන්නේ දැන් මේ වෙලාවේ මම හිතන අපි හැමදෙනාම එකතු වෙලා අද මේ රටේ අපි පිළිගන්නවා ජනතාව යම් ප්‍රශ්නයක ඉන්නවා ජනතාව යම් ගැටලුවක ඉන්නවා දැන් ජනතා ඡන්දයෙන් තේරිපත් වෙච්ච මිනිස්සු ජනතා නියෝජිත හැටියට අපි මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි ප්‍රසාදයක් නැහැ ගරු සභාපතිතුමනි අපි ගම් වලින් ආපු මිනිස්සු දේශාමාන්තර අපි පැහැදිලිව කියන්නේ අපි හැමදෙනාම එකතුලා මම හිතන්නේ මේ තත්ත්වය රට ගොඩ ගන්නට අපි සාමූහික ප්‍රයත්නයක් යෙදෙන්න ඕනේ කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශයටපත් කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමා ස්තුතිවන්ත වෙමි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මේ ළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමාට විනාඩි 5ක
ගරු සභාපතිතුමනි පසුගිය මාස කිහිපය තුළ අපේ විපක්ෂ නායකතුමා මේ රටේ පීඩනයට පත් වෙලා තියෙන ජන කොටස් හම් වෙනවා වෛද්‍යවරු ගුරුවරු ඉංජිනේරුවරු සෑම වෘතියක්ම අපි ඇවිල්ලා හම් වෙනවා. මෙයාගේ අඳුනාව තමයි අපිට ජීවත් වෙන්න බෑ. ගිය සතියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු අපි ඇවිල්ලා හම් වුණා. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහොම දෙනෙක් මධ්‍යම පන්ති අය පඩියෙන් ජීවත් වෙද්දී මේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න කලින් ඔවුන් කොටසක් ජීවත් වෙන්න කොටසක් ණය ගෙවන්න සැලස්මක් කළා තිබ්බා ඔහුගේ පඩියෙන්. නමුත් මේ අධික බදුබර නිසා ඒ විශ්වවිද්‍යාල මහාචාර්යවරු අපිට කිව්වා, ආචාර්යවරු අපිට කිව්වා, අද අපිට ඉතිරි වෙන්නේ රුපියල් 1500ක් වගේ මුදලක්. මේක කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජ්‍ය ආදායම නැති වුණා. අපේ ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරු විතර කියනවා ආදායම බෝඩ කියලා. කවුද රාජ්‍ය ආදායම නැති කරගත්තේ? අපි නෙමෙයි. යහපාලන ආණ්ඩුව කාලේ ගරු සභාපතිතුමනි, පෞද්ගලික සාකච්ඡා බෑ. ඔබතුමා අපි කියන වහගෙන ඉන්න ඕන. යහපාලන ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව බලයට පත් උදා විතරයි. අපි රාජ්‍ය ආදායම වැඩි කරගන්න අවශ්‍යතාවය තිබුණා. අපේ නෑ බඩින් නෑ නිකන් උපදේශයක් දුන්නේ. ආදරයට කිව්වේ, ආදරයට කිව්වේ. මේ ඇත්ත වශයෙන්ම අපිට ඒ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ කාලේ හිටපු අපිට කිව්වා අපි ලොකු සමාගම් වලින් බදු ගහමු. පොඩි මිනිහකින් නෙමෙයි. එතකොට අපි කිව්වා අපි ලොකු සමාගම් වලින් බදු ගැහුවොත් ඒ සමාගම් අපිත් එක්ක තරහ වෙන්නේ නේද කියලා අපි හැව්වා. එතකොට එතුමා දුන්න උත්තරේ තමයි ලොකු සභාගම් තමන්ගේ ලාභයෙන් 100%ට 60%ක් හංගනවා. බදු ගෙවන්නේ ආදායමේ 40%කට. අපි ඒ 40% ටැක්ස් කරමු. මොකක්ද ඕනේ ගරු සභාපතිතුමනි? පෞද්ගලික සභාගම් වල ඒ 40% ටැක්ස් කළා. අපි අවුරුද්දට බිලියන 800ක් අපි හොයාගත්තා. මේගොල්ලෝ මොකද්ද කරුවේ? දැන් ආදායම නැහැ නේ කියනෝනේ. පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක වැට් බද්ද අවශ්‍ය කෙරුවා. හරිද? එතකොට පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක් මේගොල්ලෝ නැති කරගත්තා. ඒගොල්ලෝ පොරොන්දුවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන කලින් ශංගරිලා හෝටලේට ලොකු ව්‍යාපාරිකව 4500ක් ගෙනැල්ලා පොරොන්දුවක් දුන්නා. මේ වැට් එක අයින් කරනවා කියලා. ඒගොල්ලෝ ලොකු සභාගම කිව්වා වැට් එක අයින් කරන්න අපි ඒක ආයෝජනය කළ රැකියාව ලදරෝ කියලා. ඔවුන් රැකියාව හැදුවද ඒ බිලි 800 උන් සාක්කුවක් දාගත්තා. ඒකයි මම කියන්නේ මේ ලොකු සභාගම ගැන විශ්වාසය තියලා කටයුතු කරුවට ලොකු සභාගම හැමදාම හිතන්නේ එයාගේ පෞද්ගලික ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ් මී පෞද්ගලික ලාභය ගැන. ඔවුන් රට නාදරේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවංකව ඒ බදු සාහනේ දෙන්නේ නැති ඔවුන් කිව්වා අපි ඒක ආයෝජනය කරනවා කියලා. නමුත් ආයෝජනය කෙරුවේ නැහැ. ඉතින් මේකයි තත්ත්වය. ආණ්ඩුව තමයි ආදායම නැති කරගත්තේ. දැන් මේගොල්ලෝ ආදායම නැති කරගෙන අද විශ්වවිද්‍යාල මහාචාර්යවරු, වෛද්‍යවරු වෘත්තිකයන් බදු ගහනවා. මම උසස් අධ්‍යාපනයේ අපිට කාලේ අපිට ඕන්තර සල්ලි තිබ්බා. අවුරුද්දකට බිලියන 800ක් තිබ්බා. අපි ඊළඟ සෑම සතයක්ම අපිට දුන්නා. අපි විශ්වවිද්‍යාලවල දේවාසික ප්‍රශ්න අවුරුදු ගානක් තිබ්බා. දේවාසික ප්‍රශ්නිය අපි ගොඩනැගිලි 30ක් ඇදුවා. අපි දේවාසික ප්‍රශ්නේ ඉවර කෙරුවා. අද දේවාසික ප්‍රශ්නයක් නැහැ. කාලයක් තිබ්බා පෙළපාල ගියා. අපිට ඉන්න තැනක් නැහැ කියලා. අපි තාක්ෂණික පීඨ 5ක් ආරම්භ කෙරුවා. වෛද්‍ය පීඨ 3ක් ආරම්භ කෙරුවා. ඉල්ලන හැම ඉල්ලීමක් අපි දුන්නා. අනිත් එක සියල්ලට වඩා මම සතුටු වෙනවා. මම උසස් අධ්‍යාපනය අපිට කාලේ විශ්වවිද්‍යාලයට ඉදහස දුන්නා ගරු සභාපතිවරි. අපේ කාලේ උපකුලපතිවරයා පත් කෙරුවේ ඡන්දේ. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඡන්ද දීලා පත් කරගත්තා. මොකද ඒක හොඳයි. හොඳ කෙනෙක් පත් වෙනවා. නමුත් මොකද්ද මේ ආණ්ඩුව කෙරුවේ? ආවා විතරයි. ඡන්දෙන් පත් වෙන ක්‍රමය අවදි කළා. සම්මුඛ පරීක්ෂණ කැඳවලා අවශ්‍ය කට්ටියට ලකුණු දීලා ඒ අයි දැන් උපකුලපතිවරු හැටියට වැඩ ගන්නවා. ඉතින් මේකයි රටේ තත්ත්වය. මේගොල්ලෝ රට බාන් කළොත් කිරුවේ නැත්නම්
අවසන් කරන්න
ගන්න. මම එලවට ගන්න අයියා ටයිම්. රට බාන් කළොත් කරමු නිසා තමයි අද විශ්වවිද්‍යාල කතිකාචාර්ය වරුද්ද වෙයි මුළු රටම අද විනාශ වෙලා තියෙන්නේ රට බාන් කළොත් කරමු නිසා. දැන් බලන්න මේ බාන් කළොත් කියලා ප්‍රකාශ කරුවයින් පස්සෙත් සීනි සභාගමකට මේ සල්ලි නැහැ කියනවා. වෘත්ති කියන්නේ බදු අහනවා. සීනි සභාගමකට කෝටි 16,000 බදු සහනයක් දුන්නා. 16 billion. ඒක තිබ්බට අද විශාල වැඩ කොටසක් කරන්න තිබ්බා. අසූචි පොහොර අපි පොහොර ඕඩර් කෙරුවා. පොහොරත් නැහැ සල්ලිත් නැහැ. මිලියන 2500ක අසූචි පොහොර. ඉතින් මේක තමයි තත්ත්වේ. ඉතින් රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මේ රට ගොඩ ගන්න බෑ. අද අපි රටට අලුත් ආණ්ඩුවක් ඕන. අද ජාත්‍යන්තරය වුණත් මේ අය විශ්වාස කරන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර ආධාර ලැබෙනවා නම් මේ අය ගැන විශ්වාසයක් නැහැ හරියට පරිපෝෂණය කරයිද කියලා. ඉතින් අපි කියන්නේ අපි රජයට සහයෝගය දෙන්න සූදානම්. නමුත් ආණ්ඩුව ආදායම වැඩි කරගන්න බදු ගන්නවා විතරයි. අද අපට අඩු වෙලා ජාතික ආදායම අඩු වෙලා බදු ගන්නවා විතරයි. අපට ආයනේ වැඩි කරගන්න
අවසන් කරන්න
ආදායම් වැඩි කරගන්න රජයට කිසිම බැරිබුලයක් නැහැ. අනිත් එක බංකොලොත් රටකට ගරු සභාපතිතුමනි ආයෝජකයේ එන්නේ නැද්ද? ආයෝජකයේ ඉන්න නම් අලුත් ආණ්ඩුවක් ඕන. අලුත් පාලකයෝඩ. ඉතින් මම විශ්වාස කරනවා ඉදිරියේදී තියෙන බැතිවරණ නියම වෙලාවට තියලා ජනතාවට අලුත් ආණ්ඩුවක් පත් කරගන්න අවස්ථාව ලබා දෙයි කියලා මම විශ්වාස කරා. අද ආණ්ඩුවේ කී දෙනාද ඉන්නේ? ඉස්සරහ කී දෙනාද ඉන්නේ? 3 දෙනා ඉන්නේ. 1, 2, 3, 4, 5 කවුරුවත් නැහැ. පිටිපස්සෙ ඉන්නවා 2-1 මගේ ඉතින්. ඉතින් මේක
විනාඩි 3ක් තමයි. ඒක වැඩි පුරන් තියන ගර්මන්තෝ.
ආණ්ඩුවටත් පාර්ලිමේන්තුව එපා වෙලා. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වය නැති කරන්න ජනමතයක් විමසලා ජනතාව බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් පත් කරගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ වචනත් මේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගර්මන්තුමා. මේ ළඟට ගරු එරාන් වික්‍රමරත්න ගර්මන්තුමාට විනාඩි 9ක කාලයක්
ස්තුතියි. අද අපේ හුඟක් ආර්ථිකයේ පිළිබඳව තමයි යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මට ඇත්තටම අහන්න ඕනේ ප්‍රශ්නේ ඇවිල්ලා රටේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවද කියලා. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳලා තියෙනවද? දරුවන්ට ගුරුවරුන්ට දෙමව්පියන් සතුටින්ද ඉන්නේ? සෞඛ්‍ය ගැන හිතුවොත් මේ රෝගීන් වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාවේ වැඩ කරන අය ඒ අය සතුටින්ද සිටින්නේ? විදුලි බල අඩු වෙලා තෙල් මිල අඩු වෙලා ජල බිල අඩු වෙලා ගෑස් මිල අඩු වෙලා QR කෝඩ් එක නැති කරලා තිනවා. උද්දමනය අඩු වෙලා කියලා කියනවා. පඩිය ඉතුරු වෙලා බැංකුවේ ගිහිල්ලා මිනිස්සු මුදල් තැන්පත් කරනවද? සිමෙන්ති මිල යකඩ මිල අඩු වෙලා මිනිස්සු දැන් බිල්ඩින් හදනවද? මෙන්න ඇත්තටම ප්‍රශ්නය විසඳලා තියෙනවද නැද්ද කියන එක තමයි මෙතන ඇත්තටම මතු කරන්නේ. නමුත් ඒක වෙනුවට ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඔන්ලයින් පනත ගේනවා. ත්‍රස්ත විරෝධී පනත ගේනවා. විදේශ සංචාරය කියලා ප්‍රෝඩාව තියෙනවා. ඊට පස්සේ IMF එකේ ණය ප්‍රතිව්‍යුහගත කරන කියන සීනි බෝලයක් ගෙනල්ලා පැටෙව්වා මිනිස්සුන්ට. ඇත්තටම මේ ප්‍රශ්න වලට ස්ථීරසාර විසඳුමක් රජය ඉදිරිපත් කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම පැහැදිලියි. නීතිය ගැන කතා කරන්න ඕනේ නීතිය ගැන දක්ෂාය. සැලසුම් ගැන කතා කරන්න ඕනේ සැලසුම් ගැන දක්ෂාය. එහෙම තමයි අපි කොහොම හරි අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ කියලා ගිය අවුරුද්දේ අරගලේ ඒ සමාජ විප්ලවයේදී මිනිස්සු කෑකෝ ගැහුවේ. ඉතින් අද අපි බැලුවොත් විශේෂයෙන්ම මුදල් ගැන කතා කරන නිසා අපි අහගෙන හිටියා ලක්ෂ්මන් කිරියැල්ල මැතිතුමත් කියනවා බදු වලින් තමයි රජය ආදායම් වැඩි කරගත්තේ. ඒක කපාහැරියා කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව එක පාරින්ම මුළු රටම කඩා වැටුණා. දැන් මම 20-23 දත්ත එකතු කරන්න බැලුවා. ඇත්තටම සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත ටිකක් නම් හම්බුණා. ආදායම් වතු දෙපාර්තමේන්තුවේ රේගුවේ දත්ත නම් ඒ කියන්නේ වත්මන් දත්ත ලැබුණේ නැහැ. හැබැයි මේ ආදායම් වල තිබුණ දත්ත වලින් පුද්ගලික ආදායම් ගැන අපි දන්නවා ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට පුද්ගලික ආදායම 0.9යි 2000 අවුරුද්දේදී 0.9යි 2022 වෙනකොට 0.2යි 0.9 ඉඳලා 0.2ට බැහැලා තියෙන්නේ. අනිත් රටවල් එක බැලුවොත් බංගලාදේශයේ 0.9යි කාම්බෝජියාව මලේසියාව තායිලන්තේ ගත්තොත් 1.24 අපි 0.2යි පිලිපීනයේ ගත්තොත් 2.6යි කොරියාව ගත්තොත් 5.7යි. ඉතින් මේ බදු එකතු කරගන්න බැරි වෙලා අපොහොසත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් මේ බදු ගෙවන ජනතාව බැලුවොත් 2019 දී 114ක් බදු ගෙව්වා. 114ක්. අද ගෙවන්නේ 260,000යි. 260,000යි. ඒක ඒ 260,000න් ඒ කියන්නේ මුළු සංඛ්‍යාව. නමුත් අර pay tax එකක් කියලා තියෙනවානේ, උපයන කොට ගෙවන්න ඕනේනේ, අපි වැඩ කරන අය දන්නවනේ මේක ගැන අපෙන් කපනවනේ. ඒ කපපු ඒවා එදා 2019 දී හරිද මිලියන 1.1ක්, තව කිව්වොත් ලක්ෂ 11ක් ගෙව්වා. අද මේක විශ්වාස කරන්නත් බෑ 41,636යි. ලක්ෂ 11 වැටිලා තිනවා 41,636ට. තව විදිහකට කිව්වොත් මේ pay tax එක 2019 දී 33ක් තිබුණා, අද ඒක ඇවිල්ලා 1.2යි. ඉතින් මෙන්න බදු ගැන කතාව. මේක තාම හැදිලා නැහැ. ඒක නිසා තමයි මේ IMF එකෙන් මේ දෙවන ට්‍රාන්ච් එකවත් දෙන්න බැරි වුණේ. මොකද මේ ඉලක්ක වලට ගිහිල්ලා නැති නිසායි. අනිත් මේ බදු ගන්න ඕනේ ඒක දෙකක් නැහැ. ආදායම වැඩි කරන්න ඕනේ. නැත්තම් සෞඛ්‍යයට අධ්‍යාපනයට වේදම් කරන්න බෑ. නමුත් මෙතන ඉතින් ගැටලුව ප්‍රශ්න ඇවිල්ලා බදු වල සාධාරණත්වය පිළිබඳව ගැටලුව. ඒ කියන්නේ හොඳට හම්බ කරනවා නම් එයාගෙන් ගත්තට කමක් නැහැ. නමුත් අඩු ආදායම් ලාභින්ගෙන් ඔය ලක්ෂයටනේ තියෙන ටැක්ස් රිසර්බ් එක අපි දිගින් දිගටම කියන එක ලක්ෂ 2 කරන්න කියලා. ඊට පස්සේ සමානව දාලා තිනවා, අර සමානව දාලා තිනවා ලක්ෂ 5න් 5ට 106 12 18 ඔහොම 36 වෙනකන් දාලා තිනවා. වැඩියෙන් මුදල් ලබන අය හරිද පඩියෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන් ජීවත් වෙන්නේ ව්‍යාපාර වලින් බිස්නස් කරලා ජීවත් වෙන්නේ. එතකොට කැපිටල් ගේන්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කැපිටල් ගේන් එකෙන් ඇවිල්ලා ප්‍රාග්ධනය වැඩිවීම 10%යි. වැඩි වැඩියෙන් ලැබෙන ආයට 10%යි. ඒතර සීලින් එකක් තියෙනවා. ඊට එහා යන්නේ නැහැ සීමාව. ඉතින් අඩුවෙන් ආදායම් ලැබෙන ආයට තමයි වැඩි මේ බර ගිහිල්ලා තියෙන්නේ. දරිද්‍රතා රේඛාව මේ ජූලි මාසයේ 20යි 23 දී කියනවා එක පුද්ගලයෙකුට ජීවත් වෙන්න රුපියල් 15,978ක්. ඒ කියන්නේ රුපියල් 16,000ක් ඕනේ. ඒ කියන්නේ පවුලක 4 දෙනෙක් ඉන්නවා නම් රුපියල් 65,000ක් ඕනේ කියලා දරිද්‍රතා රේඛාව අනුව කියන 65,000ක් ඕනේ කියලා. ඒක හිතලා බලන්න පුළුවන්. අඩු ආදායම් ලාභී කෙනෙක් නම් 3/2ක්ද මුළු පඩියද නැත්නම් ණයට අරන්ද ජීවත් වෙන්නේ කියන එක සම්පූර්ණයෙන්ම පැහැදිලි. ඉතින් මේ බදු ගැන ඊට පස්සේ මම කිව්වා වගේ මේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මට ලේඛන ලැබුණා. ඒකේ ආදායම් ඉස්තිමේන්තුව හරිද මේකේ තිබුණ ටාගට් එක 20යි 23 ගැන මේ මම කියන්නේ බිලියන 217යි බිලියන 217යි. ඇත්තටම දැන් වෙනකන් එකතු කරලා තියෙන්නේ හරිද මේ සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා වෙනකන් මේ ලේඛන බිලියන 124යි. තව විදිහකට කිව්වොත් 142ක අඩුවීමක් තියෙනවා ටාගට් එකෙන්. 142ක අඩුවීමක් සැප්තැම්බර් මාසයේ වෙනකොට බිලියන 92ක අඩුවීමක් තියෙනවා. ඉතින් මේක ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක්. මම පුද්ගලික විඳිරපත් කළා තිනු. අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා මේ දූෂණය. මේ දූෂණය අවම කරන්න ඕනේ. එතකොට වත්කම් බැරකම් ගෙට් බෙන්ද පුද්ගලික മന്ത്രി යෝජනාවක් මම ඉදිරිපත් කළා. ඒකේ කරුණු ඇතුළු කරලා තිනවා රජයට සාධාරණ වෙන්න ඕනේ. ළඟදී ගෙන ආපු අර අලුත් පනතේදී දූෂණයට එරෙහි පනතේදී. නමුත් මම තව එකක් ඉදිරිපත් කළා තිනවා පුද්ගලික മന്ത്രി යෝජනාවක් විශේෂ වෙළඳ බාණ්ඩ සංශෝධනය. මතකයිනේ අර සීනි වංචාව. ඇමතිතුමාට හිතන වෙලාවට අඩු වැඩි කරලා මාස 4කින් රටේ ආදායම රුපියල් බිලියන 16කින් වැටුණා. අවුරුද්දකින් රුපියල් බිලියන 50 ගණකින් වැඩි වුණා. අඩු වුණා රටේ ආදායම.
වාසියගේ කාටද වාසියගේ ව්‍යාපාරිකයාට මහජනයාට සීනිවල මිල පහලට ආවේ නැහැ. මම තව එකක් ඉදිරිපත් කළා එකතු කළ අගය මත බද්ධ කියලා. තව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේව ඉදිරිපත් කළා තියෙන්නේ මේ දූෂණය අපි අවම කරන්නට ඕනේ. ඒ වගේම සිවිල් සමාජයත් IMF එකත් පාලනය පිළිබඳව තක්සේරුව ගවර්නන් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් කියලා කියනවා කරුණු 16ක් ඉදිරිපත් කළා තියෙනවා. ආසියාවේ පළවෙනි රට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. මූල්‍ය කරුණු ආර්ථික කරුණු විතරක් නෙමෙයි මේ රටේ පාලනය පිළිබඳව ප්‍රශ්න තියෙනවා, දූෂණය තියෙනවා කියලා ඒක අවම කරන්න ඕනේ. ඉතින් දැන් වෙලා තියෙන මේව වැටුණාම තියාගන්න ඕනේ මිනිස්සු බුද්ධිය තියෙන මිනිස්සු රට අතහැරලා යනවා. බුද්ධි ගලණය සිදුවේගෙන යනවා. වෛද්‍යවරු යනවා, ආචාර්යවරු යනවා, ගුරුවරු යනවා. මේ අය තියාගන්න ඕනේ. මේ අයට දෙකක් නැහැ. වෙළඳ පොළ අගයක් තියෙනවා. වෙළඳ පොළ අගේ අපි ඒ අයට දිය යුතුයි. ඒ නිසා තමයි මේ බදු ස්ලැබ් එක ගැන මම කියන පහළ මට්ටමේ ස්ලැබ් එක, ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක වැඩි කරන්න ඕනේ කියලා. වෛද්‍යවරුන්ට කොහොම ප්‍රශ්න තියෙනවා, නිවාස පිට ප්‍රශ්න තියෙනවා, ඩැට් එක තියෙනවා, ඩිස්ටර්බන්ස් අවේලබිලිටි ට්‍රාන්ස්පෝර්ට් ඇලවන්ස් එක ගැන තියෙනවා, ගුරුවරුන්ට ආචාර්යවරුන්ට මේ අයට මේ ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි රජයෙන් කියනවා බදු අය කරන්න ඕනේ. හැබැයි කාගෙන්ද බද්ද අය කරන්නේ? මොකද ඉහළට යන්න ඕනේ, බලා ගන්න ඕනේ කවුද රටේ රඳවා ගන්න යුතු. බුද්ධියක් තියෙනවා, ඒක රඳවා ගත යුතුයි. ඉතින් අපි රජයට කියනවා කරුණා කරලා මේ අයවැයක් එනවා ළඟදී මේක සලකලා ඒ අනුව ක්‍රියා කරන්න කියලා මට ලබා දුන්න කාලය ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා සමා වෙන්න මන්ත්‍රීතුමා. ඒ වගේම මුරසුරට වසන්ත යාපා බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා පැමිණෙනවා ඇති.
කතා කරන්න කර්මන්තුමා.
ගරු මුල් ආසන මන්ත්‍රීතුමනි, පසුගියදා අපේ රැස්වීමක් තිබ්බ ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳව එතුමත් කතා කරා. ඒ රැස්වීමේදී මම කල්පනා කරපු දෙයක් තමයි මේ රට අවශ්‍ය කරන නීති රීති තියෙනවා. අපිට අලුතෙන් කියලා විශේෂ නීති රීති ගේන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙනවා, හැබැයි හොඳ පාලනයක් ඇතිකරන දැනට අවශ්‍ය කරන නීති රීති තියෙනවා. හැබැයි මේ නීති රීති තිබ්බට මේ රටේ වෙන අපරාධ, මේ රටේ වෙන වංචා දිහා බලනකොට එකම තීන්දුවක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. වැරදි ආකාරයට මේ රටේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධානින් නායකින් ඇඟිලි ගැස්සීම තමයි මම කල්පනා කරන විදිහට මේ රටේ දූෂණයට, ඒ වගේම සමහර අවස්ථාවල ඇතිවෙච්ච භීෂණයට, අරගලවලට, ඒ වගේම අනිකුත් මේ රටට වෙලා තියෙන හානි දිහා බලනකොට ඉතිහාසයත් එක්ක මූලිකව වෙලා තියෙන්නේ වැරදි දේශපාලන නායකත්වයක් මේ රටට දීම පිළිබඳව. ඉතින් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, රනිල් වික්‍රමසිංහ මහත්තුමා ජනාධිපති වුණායින් පස්සේ සමහරු කල්පනා කරා දැන්වත් ආර්ථිකය යම්කිසි ආකාරයකට හැදගැසෙයි කියලා. ආර්ථික ගැටළු වලට විසඳුම් ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තුමා ජාත්‍යන්තරත් එක්කත් කතා කළා. අපි පැවසු පරිදි IMF එකටත් ගිහිල්ලා දැන් වෙනකොට රටේ යම්කිසි සාවරත්වයක් ඇති වෙයි කියන බලාපොරොත්තුව ගියරොද්දි තිබ්බා. හැබැයි IMF එකෙන් මොකද්ද කියන්නේ? ජාත්‍යන්තර මූල අරමුදලෙන් මොකද්ද කියන්නේ? ජාත්‍යන්තර මූල අරමුදලෙන් ප්‍රකාශ කරනවා ඒගොල්ලන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට නීති රීතිද, ඒ වගේම රටේ ස්ථාවරත්වය ඇති වෙලා නැහැ කියන එක. ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙනවා දැන් වෙනකොට දෙවනි වාරිකයේ දැන් වෙනකොට ලැබෙයි කියලා. හැබැයි ඒකත් IMF එකෙන් ප්‍රකාශ කරා ලබා දෙන්නේ නැහැ කියන එක. එතකොට ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඉන්න දුගී දුප්පත් ජනතාවට බදු පිට බරපටවලා මේ ආර්ථිකය හදන්න. එහෙම ලෝකයේ දිහා බැලුවාම කිසිම රටක් බදු පිට බදු ගහලා පමණක් ආර්ථිකයක් ස්ථාවර කරා ගන්න බෑ. දැන් වෙනකොට තවදුරටත් බදු වැඩි වෙමින් පවතිනවා. ඉන්ධන මිල දිහා බැලුවාම වැඩි වෙනවා. වතුර බිල දිහා බැලුවාම වැඩි වෙනවා. ලයිට් බිල වැඩි වෙලා. ඒ වගේම මම පැවසු පරිදි ජීවන මිල දරා ගන්න බැරුව මේ රටේ දුගී දුප්පත් ජනතාව ඉන්නවා. එදා ඒ රැස්වීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරේ ඒ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ රටේ තවදුරටත් රැඳී සිටින්නේ මේ රට තියෙන ආදරය නිසා. මේ රටේ ඉන්න ප්‍රොෆෙෂනල් ප්‍රොෆෙෂනල්ස් ටික යන්න පටන් ගත්තාම දැන් අපි දන්නවා තරුණ තරුණියන් මේ රට දාස් කරන් දාලා යනවා. ඒකට ආණ්ඩුවක් හැටියට උත්තරයක් නැහැ. ඒ වගේම මම කල්පනා කරා මේ ඉතා කෙටි කාලය තුල මේ අවුරුදු තුන තුල පැන්ඩෝරා හොරකම සීනිබදු වංචාවෙන් රුපියල් බිලියන 16ක් පමණ පාඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි උසාවිත් ගියා. ඒ වගේම පොල් තෙල් වංචාව, ගෑස් වංචාව, ඇන්ටිජන් වංචාව, අර අදත් පාර්ලිමේන්තුවේ කතා කරා අසූචි පොහොර නැව පිළිබඳ වංචාව, ඒ වගේම මේ රටේ තව සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳවත් මේ අවස්ථාවේදී මේ රටේ කතා වෙනවා. විශේෂයෙන්ම ඊයේ පෙරේදා වෙච්ච ගැටලුව පිළිබඳව මං දීර්ඝ කතා කරන්න යන්නේ. නමුත් ඒ සියලු දේවල් මේ දිගටම පවතිගෙන යන්නේ රජයේ නිසි නායකත්වයක් දායකත්වයක් නැති නිසා කියන එක මම විශ්වාස කරනවා. අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්න රාශියක් තියෙනවා. මම පැවසු පරිදි සෞඛ්‍ය පිළිබඳව ප්‍රශ්න රාශියක් තියෙනවා. රජයට තියෙන එකම විසඳුම රජයේ තියෙන සම්පත් විකුණන්න දැන් ලෑස්ති වෙනවා. මිල්ක් එකයි NLDB ආයතන ගොවි පොළවල් 30ක් පමණ විකුණන්න දැන් ලෑස්ති වෙනවා. මෙහෙම බැලුවාම ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, මේ කෙටි කාලය තුළ මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න නම් අපි අනිවාර්යයෙන්ම මැතිවරණයට යන්න වෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ රජයේ තිබ්බ ඒ විශ්වාසය කඩාගෙන හැල්ලලා තියෙනවා. ඒ වගේ මම කැමති කතා කරන්න සමාජ මාධ්‍ය පිළිබඳව අර කෙටුම් පත. අපි නම් කියන්නේ සමාජ මාධ්‍ය මර්ධනය කිරීමේ කෙටුම් පත පිළිබඳව නොයෙකුත් කරුණු කාරණා පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒකේ විශේෂයෙන්ම 12 වෙනි වගන්තිය, ඒ වගේම 22 වෙනි වගන්තිය, ඒ වගේම 26 වෙනි වගන්තිය, ඒ වගේම 48 වෙනි වගන්තිය. මේ වගන්ති ඉතා භයානකයි. මේ රටේ තියෙන සමාජ මාධ්‍ය නිදහස, මාධ්‍ය නිදහසට කෙලින්ම මරුපහරක් වැදෙන්න පුළුවන් කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඒ පනත් ඉදිරිපත් කරන අවස්ථාවලදී අපි ඒ ගැන කතා කරනම් ඉතින් දීර්ඝව. ඒ වගේම අද ලෝකයේ තියෙන යුද්ධ දිහා බැලුවාම පැලස්තීනියන් ඊශ්‍රායලය පිළිබඳ තියෙන ගැටලුව, යුද්ධය, යුක්‍රේන් රුසියාව පිළිබඳ තියෙන යුද්ධය, මේවට මේ යුද්ධ තියෙන අවස්ථාවලදී අපි වගේ ඉතා කුඩා රටක් ආර්ථික වශයෙන් විශාල ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ තරුණ තරුණියන්, ඒ වගේම ප්‍රොෆෙෂනල් ජන කට්ටිය මේ රටෙන් යන එක විශාල ප්‍රශ්නයක්. ඒ වගේම රජය අද කතා කරා, ඊයේත් කතා කරා මේ මැතිවරණය වෙනස් කිරීම පිළිබඳව, මැතිවරණ ක්‍රමවේද වෙනස් කිරීම පිළිබඳව. ඇත්තෙන්ම රජයට අවස්ථාවක් තියෙනවා නම් මාසයකින්, මාස දෙකකින්, උපරිම මාස තුනකින් අලුත් මැතිවරණ ක්‍රමවේදයක් ගේන්න පුළුවන්. හැබැයි අපි දකින්නේ රජය නැවතරක් පාවිච්චි කරනවා මේ මැතිවරණ ක්‍රම වෙනස් කරන්න ඕනේ කියලා මැතිවරණ කල් දාන්න. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා, මේ රටේ නීතියක් තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව අනිවාර්යයෙන්ම හරි වෙලාවට මැතිවරණ පවත්වයි කියන එක. පවත්වන්න නැත්නම් මේ රටේ නැවතරක් අරගලයක් ඇති වෙන්න පුළුවන්. විපක්ෂයක් හැටියට අපි අනිවාර්යයෙන්ම පාර්ට බහලා ඒකට විරුද්ධව සටන් කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. මේ ගැටළු වලට එක විසඳුමක් තමයි මේ රට ඇත්තෙන්ම ඩිජිටල්කරණය ඇති කරොත්, ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා හැම දෙයක්ම, හැම ආයතනයක්ම, හැම අමාත්‍යංශයක්ම විනිවිදභාවයෙන් ඒ තත්ත්වයක් උඩ ඇති කරොත් මේක බොහොම ඉතා ලේසියෙන් ආණ්ඩුවට කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව මේක කරන්නේ නැත්තේ තාමත් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ ඇතුලේ ඉන්න ඒ ඉන්න හොරු කණ්ඩායම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්න ඕනේ අපේ ආණ්ඩුවක් ආවහම අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඇතුළත මැතිවරණයක මුහුණ දීලා පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපති මැතිවරණයක් මුහුණ දීලා අනිවාර්යයෙන්ම මේ ජයග්‍රහණ ලබාගෙන මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් අපි වෙනස් කළා. අලුතෙන් ඩිජිටල් තාක්ෂණය මේ රට හඳුන්වා දීලා අමාත්‍යාංශවල ඒ විනිවිද භාවයෙන් කටයුතු කරන්න අපි කටයුතු කරනවා කියන ප්‍රකාශය කරමින් මට කාලය ලබා දුන්නට ස්තුතියි.